පටිසන්ධි චිත්තය උපාදක්ෂණයේදී කාය භාව වස්තු දසක මුලින් 15 පසුව 11 වන සතියේදී චක්ක සෝත ගාන ජීවහා දසක 15 වන බව දක්වා ඒවා එකවර 15 නොවීම දක්වා ඇත. ඒවා එකවර 15ට හේතුව කුමක්ද කියලා මම අහනවා. දැන් ඉතින් මේවා මෙන්න මේවා තමයි මේ ওই දිනකොට විග්‍රහ කරලා ලියාසි. දැන් මේ පටිසන්ධිය තියෙන්නේ මිනිසුන්ට විතරද? සත්තුන්ට පටිසන්ධියක් නැහැ. දැන් හොයාගෙන තියෙන අද වෙනකොට හොයාගන්න සත්තු ඉන්නවා. සත්වර 56ක් ඇතුළත ඉපදිලා සමාගේ ජාතිය බෝ කරලා මැරලා යන සත්ත්ව කොටසකුත් ඉන්නවා කියලා අතිසූක්ෂම සත්වයේ විද්‍යාවෙන් හොයයි. සත්වර ගණයි ජීවි. ඒ දෙවෙනිට පටිසන්ධියක් ලබා යන උපදින්න බැහැ. කඩියේ කෝඹියෙක් මදුරුවෙක් උපදිනවා. මදුරුවෙක් කියලා උපදින පටිසන්ධියක් ලබා ලැබෙයි ඒක උපදින්. දැන් ඉතින් මේ කාය දසක, භාව දසක, වස්තු දසක 15 දා හිටන් ඊට පස්සේ මේ චක්කු දසක, සෝත දසක, ගාන දසක, ජීව දසක 15 වෙන්ද සතිය 11ක් යනවා කියලා බෙන්දුවොත් එන්නේ. සතිය 11ක් යන මදුරුව කීපාරක් මැරලා ඉපදිලා. මදුරුව හැදෙන්න ජීවත් වෙන සතිය සති කීයද යා? ඉතින් කොතනින්ද මේ මිම්ම ගත්තේ? ඉතින් මේවා තමයි පස්සේ කාලෙකදී කලල අවස්ථාව, ඊට පස්සේ අබ්බූද අවස්ථාව, පේටි අවස්ථාව, මේ ආදී වශයෙන් මේ ශාරීරික මස්ලේකයක් වෙන මිනිස් ශරීරයක පොරසක් විතරක් අරගෙන මේ පරි මේ මේ විග්‍රහ කරලා තිබෙනවා. මේ කය හිත පිළිබඳව පටිසන්ධිය භවාංග චුති ආදී වශයෙන් වෙලා තියෙන මේ පිළිබඳව කෙන විග්‍රහ කරන්න ගිහිල්ලා අපේ මේ පොඩි කැලලකට වෙන් කරගන්න කිව්වොත් අපේ මිනිස්සුත් බයවකට වෙන් කරන්න කිව්වොත් මේ පොදු ලෝක සත්‍යයට වෙන් කරපු ශක්තිය කොහොමද විග්‍රහ කරලා දෙන්නේ? ඉතින් ඒක තමයි කියන්නේ මේ ධර්මයේ විග්‍රහ කරන්න ගියාම යමුරු දහම් විග්‍රහ කරන්න තිබිච්ච නුවණ මොට වෙච්ච හින්දා ඔයගේ තම තමන්ගේ මත ප්‍රකාශ කළා. සංසේජජ සත්ව මොකද කියලා අහුවාම ඔය කුණු මඩ, කුණු මස් මාළු ආදී හටගන්න සත්තු සංසේජජ කුණු මස් හටගන්නේ උන් කියලා මෙහෙම ලියුව අටුවා. ඊට පස්සේ වෛද්‍යවරු දැන්ට ඊට පරීක්ෂකයෝ මොකද කරන්නේ? මස් කෑල්ලක්, මාළු කෑල්ලක් යමකට දාලා වහලා හට වදිනවා හෙට්ටේ. හට වැදලා තිබ්බට පස්සේ මැසන්ට ඇතුළට යන්න විදිහක් නැහැ. උන් පණුවේ දානවා හෙට්. මස් ටිකට පණුව නැහැ. අර හෙදි පොට්ටි පළු විතර දා. ඒකේ පළු පිලාවෙ ඉන්නවා. අනේ ඇරලා තිබුණා මොකද කරන්නේ? වැස්ස වැඩිලා විතර දාලා යන එකේ ඒකේ පළුව හැදෙනවා. ඒවා අන්‍යජ සත්තු මිස සංසේජ සත්තු නෙවෙයි. නැවත ඒවා තේරුම් ගන්න බැරුව කුණු මාසවල, කුණු මාළු වල හට ගන්න පණුව ඒවා සංසේජ සත්තු කියලා කිව්වා. ඉතින් අද විද්‍යාව උපකරලා වෙනා මේ බොරුවක් නේ කියා තියෙන්නේ කියලා. අනේ ඒකයි කියන්නේ දැන් මේ වගේ දැන් දැකලා කියනවා නෙමෙයි එදින්දා තිබිට මොනවා හරි මත අරගෙන තර්කවාද කරගුවා ප්‍රශ්න අරගෙන ඒ වගේම ලියාපුවා තියෙනවා අටුවා විග්‍රහ කරනවා. ඒ වැඩි මෙහා වල දිනවා. මේක තෝරා ගන්න ඕනේ. මුගක් හරි අමාරු සංකෝව. කාය දසක, භාව දසක, වස්තු දසක කියන්නේ මේ කර්මජ කය හා සම්බන්ධයි. මේකට මේ බාහිර ලෝකයෙන් අමුතු දෙයක් අරගෙන හටගන්න එකක් නෙමෙයි. කර්මජ කය කියන එක කර්ම ශක්තිය මුල් කරගෙන පටිසන්ධිය පූර්ණ කර්මජයි. භවංගයත් පූර්ණ කර්මජයි. ත්‍ෘතියත් පූර්ණ කර්මජයි. මේ පරිසන්ධි භවංග චිති කියන මේ සිද්ධිය සිද්ධ කරන්නේ කර්මජ ක්‍රියාවලියක් තුල. මේක හිතලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. හිතලා උපදින්නත් බැ. හිතලා පවතින්නත් බැ. හිතලා නැරෙන්නත් බැ. හිත වෙන්නත් බැ. කර්ම ශක්තියට අනුකූලවම වෙන කර්මජ ක්‍රියාදාමයක් වලින් උප්පත්ති පරිසන්ධිය ලැබෙනවා. එතන බඩගින් කර්මජ ක්‍රියාකාරී කර්ම නියමයක් වශයෙන් භවාංගී ක්‍රියාත්මක වෙනවා. චක්කු දසක, සෝත දසක, ගාන දසක ආදී වශයෙන් කියන්නේ මේ පරමාණු කොටස් දසකයි කියන්නේ. කර්මජ රූප කලාප වශයෙන් හටගන්න ඇහැ, කන, නාසය, දිව කියන ඒවා මූල ධර්මයෙන් හටගන්න. ඒකට අවශ්‍ය කරන්නා වූ ඉන්ද්‍රිය මූලික අවස්ථාව කර්මජ වශයෙන් හටගන්න කොටසක් තියෙනවා. අති රූක්ෂම රූපයක් නිර්වාණය වෙනවා මේ කර්මජ රූපයක් වශයෙන්. හැබැයි කර්මජ රූපය නිස්පාදනය වෙනකොට පළවෙනි චිත්තක්ෂණේ, පරිසන්ධි චිත්තක්ෂණේ අවසාන වීමත් සමගම එතනින් පස්සේ තමයි චිත්තජ රූප නැගින්න පටන් ගන්න, චිත්ත නැගින්න පටන් ගන්න. චිත්ත ක්‍රියාවලිය මනසට ධර්මයක් ගන්න විදිහ මනෝවිඥාන හටගන්න සිද්ධාන්තය. මනෝ චිත්ත වීති උපදින්න පටන් ගන්නවා ඊට පස්සේ. අර කර්මජ රූපිය මුල් කරගෙන අන්නේ මනෝ චිත්ත විද නිස්පාදිනේන තමයි සංජාති අවස්ථාව කියන ಜಾති අවස්ථාවේ ප්‍රතිසන්දිය ලබන. ඊතුරු කර්මජ රූපදී සකස් වෙලා එන්නේ. ඇයිදිය ගහන මොකටක්වත් යන්නේ නැමේ වැඩේ. කර්මජ රූපේට කාය දසක, භාව දසක, වස්තු දසක පහළ වෙනවා. චක්කු දසක, රෝත දසක, ගාන දසක, ජීවහා දසක පහළ වෙනවා. ඊටාව සුළු මොහොතයි යන්නේ. කර්ම සත්‍යයෙන් ඒක නිර්මාණය කරන. ඊට පස්සේ ඒව ඇතුළු කරගෙන පහළ වෙන හිත් නිසා චිත්තද රූපෝලි. ඒ වටේ දෙවෙනි ආකෘතිය හැදෙන. මොහොතක් ගානි කර්මජ අවස්ථාව, චිත්තද අවස්ථාව ඉක්ම යනකොට නිදහසේන රූප කලාප උපජ රූප කියන්නේ. ඒ වගේ රූපේ ආකෘතිය වටා හැදගහින පිටනවා ක්‍රමක්‍රමින් ගණී බවදී. අන්න ඒවත් එක සකස් වෙලා විපරිණාම රූපයන් හා සහසම්බන්ධ වෙලා හැදෙන රූපයද කියන ත්‍රිජ කාය. කර්ම චිත්ත ඍතු කියන මේ තුනේ හටගන්නේ. ඔතන පටන්ගෙන භෞතික ලෝකයේ ආහාරය සියුම් හෝ ඝන හෝ ගන්න තත්ත්වෙටපත් වුණා. ඒ ආහාරයෙන් කරන කොටස නවත අරගෙන ගණී භාවනය කරලා කයට අවස්ථංගල පිහිටවල ආය ආකෘතියක් හදලා. අන්න ඒකට කියන චතුජ කාය. හතරවැනි කාය. අන්න ඒකෙන් හටගත්තාම අර කර්මජ කායේ ආකෘතියක් තමයි. චිත්තක වශයෙන් පිහිටන්නේ, උතුජ වශයෙන් පිහිටන්නේ, ආහාරජ වශයෙන් හටගන්නේ නැහැ පිහිටන්නේ. ඒකෙන් ආහාරජ කාය තමයි මේ මත්ලේ කයක් හැටියට ගණී භාවනය වෙලා ගණී භාවන ආහාරයේ කාය තමයි කරජ කාය කියන්නේ. මේ මත්ලේ කාය දින ඇස කන කියන්නේ නෙවුව. අන්නේ මත්ලේ කායක තියෙන මිනිත් ඇස කන හට ගන්න ඒවා තමයි සතිය 11 ගියාට පස්සේ බල ඇතුලේ හට ගන්න කතාව අරගන්න. ඔබ කර්මජ කාය ක්‍රියාකාරී ඉතර යඳන්නේ කියලා තමයි මේ මුලාවටපත් වෙලා තියෙන්නේ. මේක මේ ඉතාල තුළු මොහොත තුළ සිද්ධ වෙන සිද්ධියක් ඒක සූක්ෂම කායිකයි. අන්නේ හැදිච්ච ගන්ධබ්බයා වෙච්ච අවේ දසක ඔක්කොම හැදිච්ච එකේ තමයි ගන්ධබ්බෝච පච්චපටි දෝහදී ගැවට ඔක්කත් උප්පත්ති වෙලෙ එන වගේ ගන්ධබ්බය. ඔය ගන්ධබ්බයා සියල්ල යුක්තයි. එවලු ගන්ධබ්බේ තමයි මව් ගැබකට ඇතුල් වෙන්නේ. හිත හිතුව ඇටිය දෙන්න බෑ කර්ම ශක්තිය හිර වෙන දෙන්නේ. ඉතින් ඔබ දකින්න නැත්නම් එක එක මත කියනවා. ගන්ධබ්බයා මව් කුසට ඇදිලා ඉඳන් එනකොට තහමුලින් පේන කෙනෙක් හැටිය දෙන්නේ. බෝසත් ස්වරයේ ප්‍රාතිහාර්යය තියෙන. බෝසත් මව් කුසේ උපදිනකොට කුසිත දිව්‍ය ලෝකයෙන් චුත වෙලා මිනිස් පටිසන්ධිය ඇතුව මව් කුසේට පෙනි පෙනී එනවායි කියේ. පෙනි පෙනී ඇතුල් වෙනවා. මව් කුසේ දැනුවත්ව ඉන්නවා. ඒක මහ බෝසත්තුන්ගේ ප්‍රාතිහාර්යය. නමුත් එන්නේ ඔය ක්‍රමයට. ඔක්කාන්ති වෙච්ච අවස්ථාව විග්‍රහ කරන්න දැකපු සීනියක් වෙනවා. නෙළුම් මලක් හොණින් ගත සුදු ඇස් කැටියේ ගැබ වටේ තුන් වතාව පැදගුණ කර තුන් වතාව පැදගුණ කරලා ගැබට ඇතුළුණා මහා මායා දේවී හීනියක් දැක්කා කියලා. ඒ අවස්ථාව මහා මායා විද්දේවිය දැක්ක හැටි. අන ගන්ධබ්බෝච පච්චපටිතෝ හොතින ගන්ධබ්බයා ගැබට ආපු හැටි. මව් ගැබට ඇතුළුණ කමි. ඒ දැකපු හීනිය හැටි ඒ. ඒ මව් ගැබට දරුවෙක් ඉන්නේ තොමයි. උලකක් වදිනසලන් ඉර ප්‍රමාණයක් අවශ්‍යයි. ගන්ධබ්බියෙකුට දරු ගැබට සිංහ ගන්න. ඒක සියුම් තැන. මව්ගේ ගැබ වටේ මව් වටේ කැරේ කැරේ ඉන්නවා උපදින්න දින දරුවා. ගන්ධබ්බය. හැබැයි එයා කෝණ හැටියෙත් නෙමෙයි කර්ම ශක්තියේ මෙහිමින් තමයි ඒ කාරණේම සිද්ධ වෙන්නේ. උලකට අහු වෙච්ච පරණලාපත සුලියට අහු වෙලා සුලිය කැරේ කැරේ යනවා වගේ පරණලාපත ලෝණ හැටියෙත් නෙමෙයි යන්නේ. උලකට ඕන හැටියෙත් එවයි කර්ම ශක්තියේ ප්‍රවාහයට ගෝචර වෙලා ඊට සුරුතෙන් කර්ම ශක්තියන් වැඩිලා ගිහිල්ලා ඊට අවශ්‍ය ගැබ සකස් වෙන තැනට ඇවිදිලා මෞර්තිය හන්වාසයක් ඇතුළේ ඒ ආදි වශයෙන් පෝෂණයේ අවශ්‍යතිය හැදුනහම අන්නර ආකර්ෂණය ඇදලා එනවා ඇතින් ඇදලා ඇවිදලා ඊටාව සියුම් ඉද ප්‍රමාණයක් අවස්ථාව කරගනි. ඒ මොහොතකදී ගැබට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා සියුම් ගන්ධබ්බය ලොකුවට ආවට එතෙන්ට ආවට පස්සේ මේ ගන්ධබ්බයාගේ ස්වභාවය මේ දේවතාවගේ ස්වභාවය වගේ ස්වභාවයක් තියෙනවා. මේ කර්ම චිත්ත කියන ඍතු කියන මේවන් හටගත්ත සියුම් ශරීරවලට ඊටාම සියුම් වෙන්නත් පුළුවන් හිතර කොට සියුම් වෙනවා. කර්ම ශක්තිය ක්‍රියාවලිය තනපුල ඕතර සියුම් වෙන්නත් පුළුවන්. ඉන්දිකාලේ තවත් ගුණතරම් ප්‍රවාහණයක 10000 දේවතාවෝ ධම්මචක්කප්පවත්තර දූත්‍රි අහනලාද එකිනෙකට එකිනෙ නොගැටී ඉඳ පුළුවන් සියුම් ශරීරමව ගත්තා කියන. ඒ එහෙනම් මෙන්න මේ වගේ ඉතාලම සියුම් ශරීරයක් කුඩා වෙලා අරුම් ශක්තියේම ප්‍රවාහයට අහු වෙලා අන්නේම පරමාණුවක් වාගේ වෙච්ච එකක් තමයි ගිහිල්ලා නම් ගැබර සිංහ ගන්න. සිංහගෙන තමයි අර කර්ම ශක්තියේ ක්‍රියාවලියේ මෞපිය දෙන්නගේ එකතු වෙච්ච සුක්‍රාණු ඩිම්බාණු එකතුලා ජනකාණුවක් නිෂ්පාදනය කරලා අනේ ජනකාණුව කලලයක් කරලා ඒකට වැදිලා හිටි. ඊට පස්සේ කලලේ වැදලා දැන් පටන් පෝෂණය ඇදලා ඇදලා ගණී බවන කයේ ආකෘතිය හතරවැනි කය හදනවා බල ඇතුලේ අර කර්මචිත්ත ඍතු වේ හටගත්ත කයේ අනුරූපයක් වශයෙන්. මෙන්න මේකයි බල ඇතුලේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ලොකු වෙන්නේ මහත් වෙන්නේ ප්‍රමාණයේ පිටර අර ආපු ගන්ධබ්බයාගේ ශරීර මට්ටම. ඒ මට්ටමට වැඩි ලොකු කරන්න බෑ. ඉඳලා පුංචි වෙන්නේ. ගන්න පෝෂණය ලොකු කරන්න මේ මට්ටම. ඒ නිසා කවදා හරි උපන් දරුවා ඒ මට්ටමට එනකල් ලොකු වෙනවා කන බොන ආහාරය. මෞගේ ගන්න පෝෂණයෙන් ඒ විදිහේ හැඩරුව අරගෙන ගැබ ඇතුලේ මස්ලේ කය නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කිරීම තමයි ඕකට කියන්නේ අභිනිපත්‍ය අවස්ථාව කියලා. ඔක්කාත් දිනාට පස්සේ සිද්ධ කරන්නේ මස්ලේ කයක් අභ්‍යන්තරයේ නිර්මාණය කරනවා. ජාති සංජාති ඔක්කාති අභිනිපත්‍ය. අභිනිපත්‍ය කියන්නේ ඔන්නේ බෞභේ නිර්මාණය වෙන අවස්ථාව. ඕක මෞකුසේදී ඇක්කල් නාතිව කය ඔක්කොම වැඩිලා තකට දාලා පස්සේ කන්දානා පාතු භාව කිව්ව අවස්ථාව. ඊට පස්සේ ළමයා දිහි වෙන්න සුසු සත් එක දැන් ඉන්නේ. මේ වුණාට පස්සේ ඇහැට රූප පේනවා, කන්ද ශබ්ද ඇහෙනවා, ආයි ආයතන ප්‍රතිලාභී ලබනවා. ආයතනනා පරිලාභෝ කිව්ව අවස්ථාව. ඔන්න ඔය සිද්ධාන්තය කියන කාරණා කැටි කරලා ගත්තා. ඔය සම්පින්දණයට කියනවා මේ ලෝකේ ජාතිය කියලා. අය මුජද වික්‍රේ ජාති. මෙන්න මේක කියනවා මේ ජාතියක් නැන උපතක් කියලා. ඒ වගේ හය අවස්ථාවක විග්‍රහය සම්පින්දණය කරලයි උපතත් වෙන්නේ. ලෝකේ අපි අය දකින්නේ වෛද්‍යවරු දකින්නේ අභිනිප්පති අවස්ථාවේ පටන්ගෙන වෛද්‍ය උපකරණ වල ගොදුරු වෙනවා ගෝචර වෙනවා. එතන කලලයක් පිහිටියද කියලා දැනලා ඉඳන් බලන්න වෛද්‍ය පරීක්ෂණ උපකරණ තියෙනවා. එතන පටන්ගෙන ගැබ ඇතුලේ කලලයක් පිහිටනම් දැන් දරුවේ බලය ඇතුලේ ඉන්නවා. දරුවේ කටගෙන කියලා වෛද්‍යවරු නිගමනය කරනවා. ජාති සංජාති වෙලා ඔක්කාන්ති වෙනකම් වෛද්‍යවරුන්ට පේන්නේ අන්නර සංජාතික අවස්ථාව දිවසර වේන ඔක්කන් ජීවිතකම් ඒ අතර අවස්ථාව. එදා තමයි ත්‍රිපටි සංඥානේ ලෝබල්නකොට ඇත්ත ඇති පුරුෂයේ ගෙවල් දෙකක් අතරේ ඉන්නකොට ගෙදරින් පිට වෙන මිනිස්සෙව මගේ සැරිසරණ අය ඉඳගෙන කාලය ගත කරන අය තව ගෙයකට ඇතුල් වෙන අය දකින්නේ කොහොමද? මෙන්න මේ වගේ එක දිනකින් මැරිලා තවත් මව් ගැබකට උප්පත්ති වශයෙන් යන සත්‍යය දකින්නවා කියලා පේනවා. හරි මේක අතර වැඩියක් නෑ කිය කිය ගෑගෙවට හරියන්නේ නෑ. බුද්ධහත් තියෙනවා විග්‍රහ කරලා පැහැදිලිවම ඔය ටික තියෙනවා චිත්තපටි සංජානනය වලට දකින්න හැටි. දැන් ඔය පිළිබඳ ලිපි වෙලා අන්තරා බය වෙලා මේ දවස්වල සිවිර වත්තට යනවා සම්පූර්ණ විස්තරය. වත්තට බලාගහම විස්තරය බලා ගන්න පුළුවන්. සම්පූර්ණ හේතු සාධකද ත්‍රිපිටකයේ කියන තැන සාක්ෂිත් එක්කලා දේවල් කියලා තියෙනවා. ඉතින් එතකොට ඔය සංජාති අවස්ථාව කියලා කියන්නේ ඔන්න ඔය අන්තරා භවය කියලා එක අද කියන සම්මත කරන අවස්ථාව නෑ. ඔකට කියන්නේ ගන්ධබ්බ අවස්ථාව. එහෙම නැත්නම් සංජාතික අවස්ථාව. සංජාතික කියන්නේ ඔක්කාන්ති වෙනකන් ඉන්න කාලේ. මේ ගැබ සකස් වෙලා එනකන් ඊට පස්සේ පරිසරය හැදෙනකන් ඔක්කාන්ති හටගන්නේ නෑ. සංජාතික අවස්ථාවේ ගත කරනවා. මේ කර්මය මුල් කරගෙන ඔව් තණ්හාවෙන් යම් තැනක බැඳුණාම ඒ බැඳුච්ච දෙයට මුල් කරගෙන කර්ම ශක්තිය ගොඩනගලා දෙන ආහාරය භුක්ති විඳගින තමයි ඒ කාලේ ගත කරන්නේ. වච්චගොත්ත පරිබ්බාතික බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීනි මේ කයත් අත්හැරියා මතු කයකට ගියෙත් නැහැ මේ අතර සත්‍යයක් වක් උපාදානයකට ජීවත් වෙනවා. ඔය අතර හොඳට පැහැදිලිව පෙන්නලා තියෙන. වච්ච මේ කයත් අත්හැරියා මතු කයකට උප්පත්ති වශයෙන් ගියෙත් නැහැ ඒ අතර සත්‍යය තණ්හා උපාදානයකට ජීවත් වෙනවා කියලා කියනවා. බුදුරණාහි උත්තරය දෙනවා. එයි ඔබ තෝරා ගන්න ඕනේ. තණ්හාව කිව්වේ මොකද්ද? හේතු ඵලයක්ද නැහැ වෙන එකක්ද? තණ්හාව කොහොමද ගොඩනැගෙන්නේ? තණ්හාව හේතු ඵලයක්. හේතුවක් නිසායි ගොඩනැගෙන්නේ. නිකන් තණ්හාවක් ගොඩනැගෙන්නේ නැහැ. දැන් තණ්හාව භුක්තියලා වාගන්න නැව උපාදානය කරලද නැහැ. තණ්හාව ගොඩනැගෙන්නේ නැහැ ඒ වෙලාව. එන තණ්හා ගොඩනගෙන සත්‍යය මොකද්ද? වේදනා ප්‍රත්‍යය තණ්හා. වේදනා විද්‍යාමාන වෙන්න ඕන. එහෙනම් තණ්හා ගොඩනගින්නේ නැහැ විලා. නැ වේදනාව කියන්නේ හේතුඵලයක්. වේදනාවේ හේතුව මොකද්ද? පසපත්‍ය වේදන ස්පර්ශයක් නැහැ වේදනාවක් ගොඩ නැගින්නේ එහෙනම් ඒ මොකද ස්පර්ශයකුත් තියෙනවා මොනවාද ස්පර්ශ ඇහැට රූප කණ්ඩ ශබ්ද නාසයට ගන්ධ දිවට රස කයට පොට්ටබ්බ මනසට ධර්ම කියන මේ හයෙන් කොහොමරි අතකන දිවනාසයේ ශාරීරිය මන කියන විතර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ස්පර්ශ කියනවා පසපත්‍ය වේදනාවක් ගොඩ නැගින්නේ එතකොට එහෙනම් ස්පර්ශය කොහොමද ගොඩ නැගින්නේ ඒකත් හේතුඵලයක් එනා ස්පර්ශයේ යම්තරක විද්‍යාමාන නම් සලායතන පත්‍ය පස්ස සලායතන වලට අපස්ස නිරෝධ ස්පර්ශයේ නම් සලායතන තියෙනවා නා සලායතන කියවුණා චක්කායතන රූපායතන චක්කායතන සෝතායතන ගානායතන ජීවායතන කායායතන මනායතන තියෙනවා ස්පර්ශයේ කොටක එයා ආයතන හැම මොනවා නිසා තියෙන්නේ කොහොමද කොටක නාම රූපත්‍ය සලායතන එහෙනම් නාම රූපත් තියෙන්නේ බෑ නාම රූප ක්‍රියාවලියක් නැන ආයතන හය ගොඩ නැගින්නේ එහෙනම් සංධා භුක්තිය භුක්ති විදින දැනක නාම රූප තියෙනවා තමයි නාම රූප කොහොමද ගොඩ නැගින්නේ විඥාන පත්‍ය නාම රූප විඥාන පත්‍ය නාම රූප වෙන්නේ එහෙනම් විඥානය තියෙනවා තමයි ගොඩ නැගින්නත් විඥාන කොහොමද ගොඩ නැගින්නේ සංකාර පත්‍ය විඥාන එතන සංකාර තියෙනවා තමයි එහෙනම් හිතෙන් කයෙන් වදනය කරන වැඩ පිළිලා සහ ඒ වැඩ පිළිලා හිතට පහළ වෙන සිත්තේ තියෙන්න ඕනේ ගොඩ නැගින්න ඕනේ ඒ මුල් කරගෙන ඒක පරිහරණය කරලා අවශ්‍ය නාම රූපය ගොඩ නැගෙන්න ඕනේ. ඒකෙන් ඇතකන දිවනා තේ ශාරීරිය මන කියන ආයතන හයක් ගොඩ නැගිලා තමයි ඒ ආයතන වලට පත් වෙලා තියෙන්න ඕනේ. ඒ වට ඒක හැට රූප කණ්ඩ ශබ්ද ආදී වශයෙන් ස්පර්ශයල් ලබන්න ඕනේ. ඒකේ වින්දනේ ලැබෙන්න ඕනේ. ඒකේ තණ්හා වෙලා තමයි එතන පවතින්නේ. එන හස්තයක් නැද්ද? එනම් මව් ගැබකට යනක මේකයෙන් අහක් කියලා මේකයත් අත්හැරියාම අසු කයකට ගියෙත් නැහැ. ඒ තුළ තණ්හාව පාදානය කරගෙන ජීවත් වෙන හස්තයක් නෙවෙයි. ඒ සත්‍ය ගොඩ නැගිලා ඉන්න අපූර්වට පත්‍යාව පාදේ ලස්සන දෙන්නානේ. ඉතින් ඔක විග්‍රහ කරගන්න තේරුම් කරගන්න බැරුව මේ සත්‍යය කියන එක කවුද මේ ගන්ධබ්බයක් කියන එක කවුද කියලා හොරා ගන්න බැරුව විදාකාර මතද ප්‍රකාශ කරනවා. මේ මත කියන්නේ දෙයක් නෑ ධර්මයේ තේරුම් ගත්තා නම් ලක්ෂණයටම ඔය කියන ගන්ධබ්බය හොරා ගත්තා ඒක. අන්නේ තමයි සංජාතිකය කියන්නේ නැත්නම් ගන්ධබ්බය. ගන්ධබ්බෝජ පච්චපට්ඨිතෝ හෝති ගන්ධබ්බා අවක්ඛාන්ති යොන්ති ආදි වශයෙන් පින්නේ තොන්න ඔක උක්ඛාන්ති වෙනවා කියන්නේ. අන්න උක්ඛාන්ති වෙන්නේ බද ඒ විඥානයේ මෞගතර ඔකාන්තිය නැතිව ඒ විඥානේ පරිකරයක් නැහැ කියලා දේශනා කරනවා. රූපෙන්තරෝ වේදනාෙන්තරෝ සංඥාෙන්තරෝ සංකාරෙන්තරෝ විඥානයේ ගමනක් හිතීමක් වැඩිවීමක් ත්‍ුතියක් නොකිය. එහෙනම් මේ ටිකත් එක ළමයි තියෙන්නේ. එහෙනම් විඥානයේ මෞගතර ඇතුළට යනවා. ආනන්දගේ ආනන්ද හඳුලන්නේ අහනවා. ආනන්ද විඥානය මෞගතර නොබැසොත් ගැබතුල නාම රූපය සකස් වෙනවද? කියලා අහනවා. අන්න විඥානපත්‍ය නාම රූපං කියන එකේ පටිසන්ධි ඇති කරන පරිච්ඡාවපාද ක්‍රියාවලිය. එහෙනම් විඥාණය මෞගසල වහින්නෝ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානයක් යනවා එනවා කියලා කියනවා නම් රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් තොර ඒක වෙන්නේ නැහැ. එහෙනම් විඥානය මෞගසල වහිනවා නම් රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් ගොඩනැගිච්ච විඥානයක් වනේ මෞගසල වහින්. එහෙනම් ඇතන සත්‍යයක් නෙමෙයිද වැස්සේ? රූපයක් වහිනවා. අන්න ගන්ධබ්බය කියන්නේ සත්‍යයක් කියන්නේ උපකරණ දේවා. එයා තමයි කිව්වේ. ඉතින් අන්නේ සත්‍යයක් නැහැ කියලා කියන එක තමයි දැන් මේ අන්තරාභාවය පිළිගන්නේ නැහැ කියන එකේ නිගමනය. වරදගත දෘෂ්ටියක් ඔතන තියෙනවා.